අපිට උනන් ප්‍රඥාව වැඩෙනවා කියන්නේ Taman නොදන්න බව තව තව පේන්න.
බල්ලා වතුරට එලිකම් කරලා හෙවෙන හැල්ලගෙන හිතනවා බල්ලා මොකද දන්නේ කියලා.
එහෙමයි. දැන් ඇත්තටම මං කියේ දැන් ආර්ය මාර්ගයේ වැඩෙනවා කියන්නේ තව තව නොදන්න බව පේන එක. එහෙම එකක් තියෙනවා. දැන් සමහරුන්ට ටිකක් දැනගන්නකොට දන්නවා කියලා හිතෙනවනේ. ඒකෙන්ම තේරුම් ගන්න ඕනේ මේ ආර්ය මාර්ගය නෙවෙයි. දැන් ඒක ඒ කියන්නේ ඒක අපි අපේ පැත්තට අපි දාන්න ඕන. දැන් අපි අත්දකින්න එකක් තමයි දැනගන්න අපි තාම දන්නේ. ඒ කියන්නේ දැන් දැනගන්නවා කියන්නේ රහත් වෙන්න ඕනනේ.
දැන් අපි දැනගන්නවා කියලා හිතපු කාලයක් තිබුණානේ. එතකොට ඒ කාලේ දැන් බැලුවාම අපි මොනවද දැනගන්නේ?
මොනවද දැනගෙන හිටියන්නේ? අන්න එහෙම පෙන්න ගන්න. එතකොට අර මේ පොඩ්ඩක් දැනගෙන සමහරවිට භාවනා කරලා වෙන්න පුළුවන්. ඒ මාන්නයක් ඇති වෙනවා. ඒකමයි මාර්ගයට බාධා වෙන්නේ. තේරුම් ගත්තේ නැත්තම්. ඒක අපේ දැන් ගහම ගොඩක් හොයන ස්වාමීන් වහන්සේලාත් නිතර කියන එකක් අපේ. අලව යනවම දැක්සි හඳුරගෙන ඒක හොඳට පෙන්නනවා මේ. ප්‍රඥාව වැඩෙනවා කියන්නේ Taman නොදන්න බව පේන එක කියලා. ඒ දන්නවා කියලා එනවනම් ඒක ආර්ය මාර්ගෙ නෙවෙයි. එතකොට මමත්වයේනේ මතුවෙන්නේ. ඒ
කියන්නේ අර මොහොතේ ගැලවෙනවා වගේ. නෑ. මොකට යනවා වගේ. දැන් අපි එරලේ ඉඳලා දන්නවා කියලා හරියන්නේ
නැහැ. එහෙමයි. එතන අපි නොදන්න දේවල් තව ගොඩක්
තියෙනවා.
එහෙමයි. ඒ දැනගත්තා කියන්නේ ඉතින් අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. නෑ. අවිද්‍යාව තියෙනවා කියන්නේ දන්නේ නැහැ. එතකොට තමයි මේ බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපි නොදන්න දෙයක්මනේ මේ දේශනා කරලා තියෙන්නේ. අතර පළවෙනි ධර්ම දේශනාවේදීම උන්වහන්සේම දේශනා කරනනේ පෙර නොඇසු විරු ධර්මතාවය පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නම් මේක ඊට කලින් නොහැසු එකක් කියලා ඉතින් අපි මොනවද දන්නේ කියන තැනින් තමයි හොයන්න ඕන. ඒකෙන් තමයි ඇත්තටම ශ්‍රද්ධාව ඇති වෙන්නේ. දැන් Taman දන්නවා කියනකොට එතකොට අපි දන්න දෙයම නේ බුදුරජාණන් වහන්සේ කියා දීලා තියෙන්නේ. ඒ එහෙම හිතපු ගමන් ශ්‍රද්ධාව නැති වෙනවා. මේක අපේ දහම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දහම. අපි නොදන්න දෙයක්මයි මේ පෙර නොඇසු විරු දහමක්මයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒක දැන් අපි කවුරු කියා දුන්නත් අපි දන්නව නෙවෙයි. ඒ කියන්නේ දැන් සරියුත් සාමණේර වහන්සේ උනත් කියන්නේ එහෙමනේ. ඒව කියා දුන්නට ඒක දන්න දෙයක් කියලා නෙවෙයි. මම කරනවා කොළඹ හැම කපීම තියෙනවා. හැම තැනක සුවදාම තියෙනවා. ඉතින් මේ ඔව් දැනුම කියන්නේ දැන් මේ දහම දකින්න ඕන. ඒ කියන්නේ ඉගෙන ගත්තු කමක් නෙවෙයිනේ. මොකද මේ ආර්ය දර්ශනය කියන්නේ අමුතු එකක්. අපි හිතන විදිහට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු. ඒක අපි දන්න ඔක්කොම බොරු වෙනවා මේකට. එතකොට දැන් මොනවා හරි දන්නවා නම් ඒ ටික බොරු කියලා පේනවා. මේ ඒ කාලේ රවෙන වෙනස් කිසි කාලේ දැනගෙන හිටියේ මොනවද කියලා. දහම ගොඩක් දන්නවා කියලා හිතාගෙන හිටියට
ඉතල තව ඉස්සරහට එනකොට අපිට තේරෙයි අයියෝ මේ මොනවද අපි
දැනගෙන ඉන්නේ. අනේ එහෙමම තමයි
මේ. ආරම්භ තමයි ඉතින් එතකොට ඔගේ තියෙන්නේ
ඒ කොට ඒ කියන්නේ අවසානයේදී අරක අපි දන්නේ නැහැ කියන තරම් ඒ ඒකනේ අවිද්‍යාව කියන්නේ නොදන්න ගමන ඇත්ත වැහිලානේ ඒ
දෙ සත්‍යයෙන් පරමාර්ථ සත්‍යය කියලා පරමාර්ථ සත්‍යයෙන් ආර්ථ සත්‍යය
කියන්නේ දැන් ගොඩක් අය හිතන් ඉන්නේ පරමාර්ථ සත්‍යය ඉගෙන ගත්තහම ධම කියලා ඒක දැනුමක් විතරයි
ධම දෙපැත්තම අවබෝධය තමයි ආර්ථ සත්‍යය කියන්නේ
ඒ දන්න ටිකවත් බොරුයි කියලා පේනවා හරි සත්‍යෙට.
අතෙන්ද හා.
අත්දකින්න උට. මේකේ කෙටියෙන්
අත්දකින්නවා කියන එක අර හැම දෙයක්ම
වෙනස්. ඒ තුල තමයි අර දන්න දේ මොනවද දැනගෙන හිටියේ කියලා පේන්නේ. ඒ කියන්නේ දැනගෙන දේ හිටිය දේ හරි කියලා හිතන් හිටියට ඒ ලෝකෙටයි දැනුමක් විතරයි. මම ලෝකෝත්තර දර්ශනය කියන එක එහෙම මේ වචන වලින් එකක් විස්තර කරන්න බෑ. ඒක විස්තර කරන ටික අපි ගන්නෑ අපිට ගැළපෙන විදිහටනේ.
මේ
ලෝකේ ඉඳන් විස්තර ලෝකෙන් ඉඳන්. එතකොට අපි දන්න එකට ගලප ගන්නවා මිසක් අර ඒ ගහම වෙන්නේ නෑ. ඒවා මේ සූත්‍රවලම තියෙනවා. මේකේ එකක් තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු කියන එක. ඒක බුද්ධ දේශනාව. ලෝකයා බොරු කියන එක ආර්ය දර්ශනේ ඇත්ත වෙනවා. ඒ කියන්නේ ලෝකයට හිතා ගන්න බෑ ඒක. ඔව්. ඒකේ අපි දැන් මේ ඔහම කිව්වට මහා ගැඹුරුයි කියලා අතාරින්නක් නෙවෙයි. මේ දකින්න බැරි දෙයක් නෙවෙයි. දැන් අපි දකින්න ඕන අර සුනීත සෝපාකල වගේ අයත් අවබෝධ කළානේ. ඒකට මේ මහා දැනුමක් ඇතුව නෙවෙයි. ඒතර මං කිව්වේ අර දැන් උගක් දන්නවා කියන අය නෙමෙයි. ඒ කියන්නේ මේ දැනගන්න එකට වඩා මේකේ තියෙනවා අර ප්‍රඥාපත්ත.
ඒක දන්න බැරි නම් ගන්න බැහැ.
ප්‍රඥාව මෙහෙමයි කියන්නේ. මේකේ තියෙන්නේ දහම අහන්න ඕන තමන් අර ඒ දේශනාවලම තියෙන්නේ. ඥානතෝ පස්සතෝ කියලා වචන දෙකක් එන්නේ. ඥානං කියන්නේ අහලා දැනගන්නවා. පස්සං කියන්නේ පස්සතෝ කියන්නේ දකිනවා දැකීම. එතකොට ඥානතෝ පස්සතෝ වුණොත් තමයි ආර්ය මාර්ගේ වඩන්න පුළුවන් වෙන්නේ. ඒක දේශනා කරන ඥානතෝ පස්සතෝ ඥානතෝ හම් පස්සතෝ භික්කවේ ආසවාණං කයං වදාමි. ආශ්‍රව ක්ෂය කරන්න පුළුවන් කියලා වදාරන්නේ දන්න දකින කෙනාට. එතකොට දන්න දකින කියනකොට තේරුම් ගන්න ඕන ඥානතෝ පස්සතෝ කියන. ඥානතෝ කියන්නේ දැනගන්න ගතිය. දැන් අපි සාකච්ඡා කරනකොට දැනගන්නවා. ඒක අර දහම අහලා දැනගන්න ගතිය තමයි ඒ ඥානතෝ කියන්නේ. පස්සතෝ කියනකොට ඒ දැනුමට වඩා ඒක තමන්ගේ දැක්මක්. දැන් අපි කාගෙන් හරි අහලා දැනගන්නවා කියන්නේ. ඒක එතකොට ඥානතු. දැන් තව කෙනෙකුට කියා දෙන්න පුළුවන් අහගත්තු එක. එතකොට මෙයා මෙහෙම කියපු හින්දා එහෙමයි කියලා. දැන් උගන්නන අය කරන්නේ ඒක ගොඩක් වෙලාවට. ටීචර්ස් ලගත්තු. තව දැනුමක් අර ළමයින්ට පාස් කරන එකනේ. එතකොට එයා දැකපු දේ නෙවෙයි. දැන් තමන් දැක්කහම ඒක තව කෙනෙක්ගේ දැනුමක් නෙමෙයි. මේ අවබෝධයක් විදිහට මේක දේශනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අරයා කියපු හින්දා හරි පොතේ තිබුණා හින්දා හරි නෙවෙයි මේ අවබෝධ කරපු දේ ම කියලා මේක ඇත්ත කියලා. දැන් ඒහිපස්සික කියන එන්න බලන්න කියන්න පුළුවන් ඇත්තක් නේ. අන්න ඒ විදිහට දේශනා කරන්න පුළුවන්. අපි දැනුම ගොඩ ගහගත්තාම මේ දැනගත්තු එක අනිත් පැත්තට කියනවා විතරයි. ඒක දැක්මක් නෙවෙයි. දැක්ම වුණාම කවුරුත් කියපු හින්දා නෙවෙයි මේක අවබෝධයක්. ඔව්.
මේක මේ තමයි කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මේක තමන් තුලින් පේන්නේ.
එහෙමයි. ඒ අත්දැකීමට එන්න තියෙනවා දැන් සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. සුතමය කියන්නේ දැන් අහලා දැනගන්න එකනේ. ඒක දැන් තමන් හිතනකොට ඒක චින්තාමය ඥානය වෙනවා. ඒක තර්කයට වගේ. ඔව්. ඊට පස්සේ ඒක භාවනාවට යෙදෙනකොට තමයි Tamanට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. එතකොට අපි දැන් සාකච්ඡාවකදී සුතමේ ඥානය එනවා. චින්තාමේ ඥානෙත් එනවා. ඒක Taman හිතනවනේ. ඒ තර්ක කර කර ප්‍රශ්න කරනවා. එතකොට එන දැක්ම ඒ චින්තාමය ඥානය. ඊළඟට ඒක මේ ප්‍රායෝගිකව යෙදෙනකොට භාවනා පැත්තට යෙදෙනකොට එතකොට තමයි අර අත්දකින්න පුළුවන් වෙන්නේ අවබෝධ වෙනවා. දැක්මක් වෙනවා. දැන් චින්තාමය ඥානය කිව්වත් තර්කවලට දාගන්නවා විතරයි.
දැන් අදට කතා කරනවා
කොහොමද? ඔව්. ඒක ඔන්නෝයේ තුනේ එනකොට තමයි ඥානතෝ පස්සතු දැනගත්තු දේ දැක්ක දෙයක් වෙන්නේ. එතකොට ඒ දන්න දකින්න කෙනාට තමයි ආශ්‍රව ෂේ කරන්න පුළුවන්. නොදන්න දකින්න කෙනාට බෑ කියලා දේශනා කරනවා. නො අජානතෝ නො අපස්සතු. ඥානතෝ අහම් වික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමි නො අජානතෝ නො අපස්සතු. ඊළඟට කියනවා කුමක් දන්න කුමක් දකින්න කියලා ඒකත් විස්තර කරනවා. එතකොට රූපය ගැන නම් ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් අත්තගම් වේදනාවෙත් එහෙමයි සංඥාව සංකාර විඥානේ ඔය පහේම ඒ රූපය කියන්නේ මොකද්ද රූපය හටගත්තේ කොහොමද හට නොගන්නේ කොහොමද කියන එක ඒක තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති මේ ඇති කල්ලි මේවේ මේ නැත්තම් කොහොම වෙන්න බෑ කියන ධර්මතාවය. ඒ
රජසන් නැතු එහෙනම් මාත් එක පරිණතාව දිලකෙන්නේ.
ඔය දැන ඒගොල්ල where are you from?
I'm English but I live in France. We both live in France.
Okay.
Sorry to disturb your lesson. Thank you.
Yes, එතකොට ඒ ඥානතෝ පස්සතෝ කියන එකට එන්න අපි එකයි බණ අහන්න සාකච්ඡා කරන්න කියන දෙක මංගල කරුණ කියන්නේ. දැන් අපේ මානෙ වැඩි වෙනකොට ඔන්න ඕක නැති වෙනවා. ඇහිව සාකච්ඡා කියන්නේ
ගොඩාක් අඩු.
දැන් අපි මේක ප්‍රශ්න කර කර යන්න. එතකොට
ඉංග්‍රීසි මොනවයි බණ තිබ්බත් මාතේ ඒව හිම හුවට තේරෙනවනේ මේ සියුම් තැන් අහුවෙන්නේ සාකච්ඡා කරනකොට
එහෙමයි එහෙමයි එතකොට අපි දැන් ඔය දැන් ඉති රූපා ඉති රූපස්ස සමුදයෝ කියන තැන තේරුම් ගන්න ඕන සමුදය මොකක් නිසාද මේක හටගත්තේ කියන එක ඒ රූපයක් හටගත්තන හටගත්තේ ඇයි මොන හේතු නිසාද කියන එක හොයන්න ඕන. ඒකට තමයි ඉති රූපං කියන්නේ මෙන්න මේකයි රූපය මෙන්න මේකයි ඔක හටගත්ත හැටි. හටගත්තේ මෙහෙමයි. ඉති රූපස්ස සමුදය. ඒක දකිනකොට තමයි ඒ සමුදයේයි ඵලයේයි අතර සම්බන්ධය තේින්නේ. මේ හේතු තියෙනකොටයි ඵලය. හේතු යෙදුන් නැත්තම් ඵලයක් හටගන්න බෑ. මේ මේ හේවනෙල්ල ගත්තොත් ඔය මගේ අතේ හේවනෙල්ල
පේනවනේ
හේතු යෙදෙන හින්දානේ හේවනෙන්නේ හේතු නැති වුණොත් හේවනෙල්ල
හටගන්නේ
තියෙන එක නැති වුණා නේද හට ගන්නවා හේතු යෙදෙනකොට ඒකට හේතු යෙදෙනකොට හටගත්තා කිව්වට දැන් මේ හේවනල්ල තියෙන මොහොතේ හේතුත් දකින්න පුළුවන් නේද?
ඔව්.
ඒ හේවනල්ල තියෙන මොහොතේ හේතු යෙදිලා තියෙනවා. يعني ඵලය තියෙනකොට හේතුත් යෙදිලා. ඒකයි මේ ඇති කල්ලි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. හේතු ඉවර වෙලා ඵලය හටගත්තා නෙවෙයි. අපයි ආලෝකේ ඉවර වෙලා අතන හේවනල්ලක් ඇති වෙන්නේ නැහැ මේ දෙක ඇති මොහොතේ එතනමයි ඵලය. එතකොට සමුදය යෙදෙන තැනම ඵලය. ඒකේ කාල පරතරයක් නැහැ තව විදිහට කිව්වොත්. හේතුව ඉවර වෙලා ඵලය හටගත්තා නෙවෙයි. හේතුව ඉවර වෙලා ඵලය හටගත්තොත් එහෙම දැන් ඵලය තියෙනකොට හේතු නැහැනේ.
හේතුඵල
හේතුඵල කියන උඩ
කියන්නේ හේතු දිවිලා
ඊගාට ඵලේනවා වගේනේ. ඔව්. එහෙම එකක් නෙවෙයි. ඔව්. හේතු තියෙන්නේ කොතරද? එතන තමයි ඵලය. ඔව්. ඵලය තියෙන තැනම හේතුත් දකින්න පුළුවන්
වෙන්න
ඕන. ඒකයි මේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ඵලයට පවතින්න බෑ හේතුන්ගෙන් තොරව. හේතුව යෙදුන් නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. දැන් හේවනල්ල ඉපදිලා නැහැ ඒකට. හේවනල්ල ගැන කතා කරන්න පුළුවන් ඒ හේතු යෙදෙන මොහොතේ. ඒක සමුදය ඇති තැනමයි ඵලය කියන එක තේරුම් ගන්න.
ඒක පිළිගන්නත් බැහැ. තියෙනවා කියන තැනට යන්නේ හේතු ටික. තමයි අල්ලගෙන
හේතු ටික
කියලා අපිට අම්මා තාත්තා කියලා අල්ලන්නේ ගිහිල්ලා හේතුව. කියන්නේ තේන බව දර්ශනය කියන එක හිත
මොකක්ද හේතුව මොකක්ද ඵලය?
හේතුව දැන් හටගත්තු ධාතුවන හේතුව වෙන්නේ ඇහැයි රූපයයි සිතයි තුන එකතු වෙලා හිත තුල දැන් හේතු සත්‍යකරන ඡායාවනේ අම්මා කියලා අපි තුල මවා ගන්න දේ. හ්ම් හ්ම්. එතකොට බාහිරින් තියනවා කියලා අපි ඉදික් කරන්නේ ආ හේතුවට. නිමිත්ත. හ්ම්.
ඵලය මොකක්ද ඒකට?
ඵලය තමයි අම්මා කියලා දර්ශනයේ වෙච්ච රූපේ. දර්ශනයේ වෙච්ච රූපේ සහ ධාතුව කියන දෙක.
ඔව්. අපි අම්මා කියලා දැන් බාහිර අම්මා කෙනෙක් මතක් කර ගන්නවා නේද? ඒ බාහිර රූපේ එතන ඵලය.
ඵලය. එතනම දකින්නේ ඵලය.
අපිට සිහි වුණ එක තමයි ඵලය.
හේතු
අපිට හම්බ වෙන්නේ නෑ. දැන් අපිට හම්බ වෙන ඔන්න අතන තමයි කායේ කායනුපස්සී විහෙරති කියන එක තේරුම් ගන්න ඕන. කායේහි කායනුපස්සී විහෙරති. කාය මොකද්ද කියලා අඳුර ගන්න ඕන ඉස්සෙල්ලා. අපිට හම්බ වුණ කායේහි තමයි කායනුපස්සී විහෙරති වෙන්න ඕන. එතන දැන් අම්මා කියලා යමක් හම්බ වුණා නම් අන්න ඒක ගැනයි දැන් හොයන්න කියන්නේ. දැන් ඒක අපි හිතමු මෙතන තියෙන මේ ගහක් කියලා හම්බ වෙනවා. නැත්නම් මේ හේවනැල්ල කියලා දෙයක් හම්බ වෙනවනේ. අන්න ඒකේ අපි කායනුපස්සී විහෙරති වෙන්න ඕන. කායනුපස්සී විහෙරති වෙන්නේ කොහමද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතනින් තමයි සතිපට්ඨාන භාවනාව පටන් ගන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මොකක්ද මේ සමුදය ධම්මානුපස්සී කියන්නේ? පස්සී කියන්නේ දැන් කිව්වනේ දකින්නවා. මොකද්ද දකින්න ඕන? සමුදය ධම්මානු. සමුදය ධර්මය දකින්න. මොකේ සමුදය ධර්මයේද? අර දැන් අපි පටන් ගත්තු කයෙහි. කයෙහි. ඒ කයෙහි සමුදය ධර්ම. දැන් අපි මේ ගහ කියලා කයක්නේ හම්බ වෙන්නේ. පණ ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් හම්බ වුණා ඒක කයක්. එතන අපි මේ ගහ කියන එක හම්බ වුණොත් ඒක දැන් එතකොට බහිද්ද කයක්නේ. දැන් ඒ කයෙහි කායනුපස්සී විහෙරති වෙනවා කියන එක පටන් ගන්නෙ කොහෙන්ද? ඒක හටගත්තේ කොහොමද කියලා දැන් හොයන්න කියලා කියන්නේ.
ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ.
ඉති රූපං කියන එක තමයි ඵලය ගහ. අපිට හම්බ වුණා කය. හරි? තමන්ගේ ශරීර වෙන්න පුළුවන්, තව කෙනෙක්ගේ ශරීරයක් වෙන්න පුළුවන්, බාහිර දෙයක් වෙන්න පුළුවන්. ඒක තමයි කය. හරි, ඒක තමයි ඵලය. අපිට හම්බ වුණා. දැන් ඵලය හම්බ වුණාට දැන් අපිට සමුදය හම්බ වුණේ නැහැ. අපි කරන්න ඕන වැඩේ තමයි ඔන්න ඔගේ සමුදය ධර්මයේ දකින්න ඕන. මොකද්ද මේකේ සමුදය? කොහොමද හටගත්තේ කියන එක හොයන්න ඕන. ඒක සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න ඕන. ඒ කයේ සමුදය ධර්මයේ දකිමින් විහරණය කරන්න. ඔව්. එතකොට ඒ මොකක් හරි කයක් හම්බ වුණා නම් ඒකේ සමුදය හොයන්න. හේතු ටික හොයන්න. ඒක එක්තරා මට්ටමක සමුදය. ඒ සමුදය හොයාගෙන යන්න එක එක මට්ටම් තියෙනවා. අපිට දැන් ශරීරයක් හරි ගහක් හරි හම්බ වුණොත් ඔක සතර මහා ධාතුව සමුදය කියලා හිතන්න පුළුවන්. අපිට හම්බ වුණ කය මොකක් හරි අපි රූපයක් කියලා පිළිගත්ත යම් කිසි දෙයක් තියෙනවා නම් අන්නේ හුස්ම කියලා දෙයක් පිළිගත්ත නම් අපිට හම්බුනේ හුස්ම කියන කයනේ. හුස්සේ දෙය කියන එක තමයි කය කියන්නේ. හුස්ම කියලා අපි පනව ගත්තනේ මොකක් හරි අන්නේ ඒක. දැන් අරහි ඔය වාහනයක් යනවා නේද? නේද? ඒ වාහනේ කයක්. තේරෙනවා? ඒ අපිට හම්බ වුණ දේ අපිට බාහිරෙන් දෙයක් හම්බ වුණා. ඒක බහිද්ද කයක්. එතකොට අපේ ශරීරය හම්බ වුණා නම් අජ්ජත් කය නේද?
බහිද්දාව
කය. ඔව්. ඒක අජ්ජත්තං ආකායේ කානුපස්සී විහෙරති බහිද්දාව කාය කානුපස්සී විහෙරති. ඒ දෙකේම කාය කානුපස්සී විහෙරති වෙන්න ඕන.
අජ්ජත් කියන්නේ අර අජ්ජත් කියන්නේ මේ
ආධ්‍යාත්මිකයි. ඔව්. හා
නෑ ආධ්‍යාත්මික
තමයි ගන්න ඕනම දෙයක් අජ්ජත්. දැන් අපේ ඇහැ ගත්තොත් එහෙම ඇහැ මගේ කියලා නේ ගන්න තමාගේ. එතකොට ඒක අජ්ජත්. කන කියන එක නේද? තමාගේ කියන්නේ අපිට ඒව තියලා ඉන්න බෑ. දැන් ආරාමේ තියලා වඩන් ඒක අජ්ජත් නෙවෙයි. දැන් මෙතෙන්ට එනකොට මොනවා හරි අරගෙන ඇහැ කන නාසය දිව ශරීරය ඔක්කොම ගෙනව නේද? බැරි වෙලාවත් තියලා වඩන් ඒව අජ්ජත් නෙවෙයි. ඒවා බයිද්ද. එතකොට ඒ අජ්ජත් රහිත තෝරගන්න ලේසිම විදියට අපි යන හැම තැනම අරන් යන අරගෙන ඒ අජ්ජත් මරුණයින් පස්සේ තරන් යන්න පුළුවන් නම් ඉතින් හොඳයි. මොකද අපි අජ්ජත් කියලා සලකන්නේ ඒක ආයතන පැත්තෙන් ගත්තොත් අජ්ජත් බහිද්ද කියලා වේදනා. ඇහැ අජ්ජත්යි කන අජ්ජත්යි නේද? ඇහැට අරමුණෙන් රූප බහිද්ද. කනට අරමුණෙන් ශබ්ද බහිද්ද. මේ අජ්ජත් රූප බහිද්ද රූප කියනවා. අජ්ජත් ආයතන බහිද්ද ආයතන. අජ්ජත් ටික අපි තියාගෙනමයි. ඒක බලන්නකෝ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා. අපිට තියලා ඉන්න බෑනේ. ඒක තමයි තමන්ගේ ශරීරය.
ඔව්.
ඒක තමන්ගේ කියලා සලකනවානේ. කාගෙන් හරි ණයට ඇගිල්ල ගන්න බෑනේ ඈ.
නමුත් බහිද්ද රූපේ වෙන තමයි හිතන්නේ.
ඇහෙන් දකින්නේ ඔක්කොම බහිද්ද. ඇහැට සාපේක්ෂව බහිද්ද. ඇහැට බෑනේ ඇහැ ඇතුළ දකින්න. ඇහැට අරමුණේ නේ ඔක්කොම ඇහැට සාපේක්ෂව බහිද්ද. ඒ සාමාන්‍ය ලෝකයා පිළිගන්න විදිහ ඔය. අමුතු දෙයක් නෙමෙයි.
ඒකෝ දැන් අපි දැන් අටක් කකුලක් දෙනකොටත් එතකොට ඇහැට සාපේක්ෂව වෙනවා බයිද්ද?
ඇහැට සාපේක්ෂව බයිද්ද? ප්‍රශ්නේ තියෙන්නේ අන්න ඕවා. ඒ
කියන්නේ මලක් දිහා බලාගෙන
එකත් බහිද්දයි කියන දැන් එන්නේ.
එතෙන්ට එනවා මේ සමුදේ හොයාගෙන යනකොට.
මාසාලි අල්ලගන්න තරම් නේද?
දැන් අපි මොකක්ද බහිද්දව අර අනිත් උකුරු ගැන හිතන්න කියන්න බෑ බලන්න.
එකයි මේ 10 කුලයක් තියෙන එක දැන තියෙන්නේ.
නම් බලාගෙන හිටියා
නේද? ඒකට ඇහැත් ගැත්තා.
කොලේ දැක්කෙම කෙන්ද?
ඒක
තමයි.
අජ්ජත් ඇහැ. ඇහැට අරමුණු උනේ කොලේ එළිය තියෙන එකනේ බහිද්ද. නේ? ඒක තමයි දහමට අනුව තියෙන්නේ. ඔය මෑණියන් අහස කියන අර්ථෙත් සමහරු කියා දෙනවා. එනට ඒක දහමට ගැලපෙන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ ආහුනේ කජ්ජත්තයි ඉතුරු ටික බහිද්දයි කියලා කතාවක් කියනවානේ. ඒක දහමට ගැලපෙන්නේ.
ඒක අර ඔකම් බහිද්ද බාහිරම තියෙන දින්නේ නේද? කොලේ
වුණා. ඔය කොලෙත් බාහිර. ඔව් කෙවි. කොලේ මේ. කොලේ අපිට අතන තියලා යන්න බැයිද? තමන්ගේ අජ්ජත්තරන් අරගෙන යන්න වෙනවා. බහිද්දේ තියලා එන්න පුළුවන්. කාට හරි ණයට දෙන්න පුළුවන්. තියාගන්න.
බලනකොට එළවලු
අල්ලගන්න. කොලේ දැක්කම. ඉතින් ඒක කියන්න තියෙන ඉතින් දහම නොදන්න කමට කියන ඒවා.
හරියට තෝරගත්තා.
දැන් අජ්ජත්ත බහිද්ද වචන දෙකම දහමේ එනවනේ. ඇස අජ්ජත්තයි. රූප බහිද්දයි.
දැන් අර මේ නැස ඒක මත්තේ
කියන විදිහට හිතා ගන්න.
දැන්
අපි ගෙනියන්න පුළුවන් තියෙනවා. අජත් ඇයි මේ? ඒක මගේ අර්ථයක්ද? ඒක පොතේ තියෙන එකක් නෙවෙයි. දැන් මම එහෙමත් කියනවා. මේ
විදිහට
අර අපිට අර
ලේ තියෙන
මොකද ওই විදිහේම තේරුම් ගන්න විදිහ. හැබැයි ඒක පොතේ තියෙන එක නෙවෙයි. ඒ හින්දා ඒක මේ වැරදි වෙන්න පුළුවන් මේ මගේ අදහසක්. මම එහෙමත් කියනවා මේ. පෙළ දහමේ තියනවා නම් මෙහෙමයි ඒකට මන්දයක් එකතු කළා නම් මේ
ගොඩාක් ඉතින් අපි ත්‍රිපිටකයේ තුලින්ම තමා ගන්න ඕනම දෙයක් ධර්මයට නේද?
එහෙමයි.
ඕ
එතකොට දැන් ඒක තමයි
මත ඉදිරිපත් කරන එක
ඒකට එතකොට ත්‍රිපිටකෙන් ගන්න අපිට ත්‍රිපිටකයේ අජ්ජත්ත බහිද්ද වචන දෙකද යෙදෙන්නේ කොහෙද හෙව්වෝ ආයතන හයේ තියෙනවා
ආයතන හයේ
අජ්ජත්ත එහකනනාසේ දිව ශරීරයේ මන බහිද්ද කියන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්.
ඔතන ඉතින් ගැටුණා රූපියත් එක්ක එහැයි රූපේ විඤ්ඤාණය.
එහැයි රූපේ චක්කු විඤ්ඤාණය නේ.
තමයි සද්දේ සෝත විඤ්ඤාණය.
එහෙමයි.
ඒ තමයි ඉතින් අරමුණු
කෙරේ. ඒක තමයි නේද විඤ්ඤාණ පත්‍ය නාම රූපං ආයි නාම රූපච්ච විඤ්ඤාණං කියන තැන අර දැන් පියනවා කියලා බලන එකයි බලන එක තියෙනවා.
අවිද්‍යාව අපි ඕක දැන් අපේ අදහස් නෙමේ ත්‍රිපිටකේ දැන් ඔය තින්නම් සංගති පස්සෝ කතාව තියෙන්නේ කොහෙද මන සූත්‍රයේද මදුපිණ්ඩික සූත්‍රයේ සූත්‍රයේ තියෙන විදිහට බලන්න ඕනේ. එතකොට අපේ අදහස් දාන එකයි දහමේ තියෙන එකයි අපිට වෙන් කරගන්න ඕනේ. ඒකට ඒකේ තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. එතකොට ඇහැයි රූපේ නිසා උපදිනවා චක්කු විඤ්ඤාණය. චක්කුංච පටිච්ච රූපේච කියන්නේ ඇහැයි රූපේ නිසා උපජ්ජති උපදිනවා චක්කු විඤ්ඤාණය. හරි. එතකොට ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණය ගත්තොත් එතනත් පටිච්ච සමුප්පන්න බවක් තියෙනවා. තේනවද? ඇහැයි රූපේ සමුදය ඒ නිසා හටගන්න ඵලය තමයි චක්කු
විඤ්ඤාණය.
හේතුඵල සම්බන්ධයක් තියෙනවා පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න බව කියනකොට හේතුඵල විතරක් නෙවෙයි. හේතුව ඇති කල්හිමයි ඵලය. හේතු ඉවර වෙලා ඵලය නෙවෙයි.
මේ ඇති කල මේ ඵලය.
මේ ඇති කල්ලි මේ වේ. මස්මින් සති ඉදං හෝති කියන ධර්මතාවය. එතකොට ඇහැ රූපේ තියෙන තාක්කල් එතන චක්කු විඤ්ඤාණි තියෙනවා. ඒ තුනේ සංගතිය තමයි පස්සය කියන්නේ. එතන ඒ තුන එකට ගත්තොත් අන්න එකට කියනවා පස්සය කියලා. ස්පර්ශේ. ඇහැයි නිසානම් චක්කු සම්පස්සය කියනවා. කන නිසානම් සෝත සම්පස්සය. එහෙම එහෙම ආයතන හයතම ස්පර්ශ හයක්
තියෙනවා. ඒ කියන්නේ ආයතන හයක් ස්පර්ශෙන්නේ.
ඔව්.
නේද මහත්තයා? මේ ආයතන හය ක්‍රියාකාරීත්වය තමයි මේ භවයේ
භවයේ යනවා. අපිට ආයතන ක්‍රියාකාරීත්වයේ තියනවද නැද්ද? තියනවා. තියනවා කියන්නේ භවයේ යනවා.
පටිච්චසමුප්පාදේ තියනවා කියන්නේ භවයේ යනවා.
පටිච්චසමුප්පාදේ තියනවා. පටිච්චසමුප්පාදේ තියනවා කියන්නේ භවයේ යනවා විතර නෙවෙයි දුකක් තියනවා.
දුකක් තියනවා.
නේද? බව පච්චා ජාති ජාති පච්චා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම දුක් කන්දරාව. මේක තමයි දුක් කන්දරාවේ හටගැනීම. දුක්ඛ කන්දස්ස සමුදයෝ හෝති. කියනවානේ නේද? දැන් ඒ ටික අපි පාඩම් කරලා තියෙනවා. දැන් ඒක දකින්න ඕන. මොකද්ද මේ කියන්නේ කියන එක අපේ අත්දැකීමකින් දකින්න පුළුවන්. එතකොට අපි දැන් ඔන්න ඇහැයි රූපේ කියපු හින්දා ඇහෙන් දකින රූපයක් කරන් ඔක ගලපන්. අපි તો මේ ගහ පේනවනේ. එතකොට ඔතන මොනවද තියෙන්නේ? ඇහැ තියෙනවා, ගහ කියලා රූපයක් තියෙනවා, චක්කු විඥානේ පහළ වුණා. නේද? ඔන්න ඔකට කියනවා චක්කු සම්පස්සය කියලා. හරි, චක්කු සම්පස්සයක් තියෙනකොට පස්සපච්චය වේදනා. ආයේ ඔය පච්චයා කියනකොට පටිච්ච සමුප්පන්න බව. පස්සපච්චය වේදනා කියනකොට පස්සේ සමුදය වේදනාව ඵලය. පස්සේ ඇතිකල්ලි වේදනාව තියෙනවා. පස්සේ නැත්තම් වේදනාව නැහැ. ඉමස්මෙන් අසති ඉදන්නහො. ඒ සම්බන්ධතාවය පස්සපච්චය වේදනා කියනකොට. හරි? ඊළඟට කියනවා මදුපිණ්ඩික සූත්‍රයේ යං වේදේති සංසංජානාති. යමක් විඳීද එය හඳුනා ගන්නවා. යං වේදේති සංසංජානාති. යමක් විඳීද එය හඳුනා ගන්නවා. යම් සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගනීද ඒක ගැන දැන් විතර්ක කරනවා, කල්පනා කරනවා. යං විතක්කේති තං පපංචේති. යමක් කල්පනා කරයිද ඒක ප්‍රපංච බවට පත් වෙනවා. ඕක මගදී නවත්තන්න බෑ. මදුවින් දෙක සූත්‍රෙන් තේරුම් ගන්න ඕන. චක්කුංච පටිච්ච රූපේක උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංච. ඒක නවත්තන්න බෑ. එතකොට ඒ කියලා තියෙන්නේ කවුරු ගැනද? සසර යන සත්වයා ගැන. දැන් භවපෑත්ම තියනවා කියන්නේ. අන්න එයා ගැන තමයි ඔය විස්තරේ. ඇහැ තියෙනකොට රූප තියෙනකොට චක්කු විඥානේ පහළ වෙනවා. පින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා. යං වේදේති තං සංඥානාති යං සංඥානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ඔය කියන්නේ මේ සසර යන සත්වයාට වෙන දෙයක්. තම දහම නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාමාන්‍ය සත්‍යයට වෙන සිද්ධිය. ඊළඟට තමයි දහම පෙන්නන්නේ. මදුපිණ්ඩික සූත්‍රයේ ඊළඟ කොටසට යනකොට තියෙනවා මේ කියවලා බලන්න සූත්‍රේ. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. ඉගෙන ඉමස්මින් සති කියන එක. ඇස ඇති කල්ලි රූපේ ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්ලි. පස්ස පඤ්ඤත්තියා පඤ්ඤාපෙස්සති इति. පස්ස පඤ්ඤත්තියක් පනෝ ගන්නවා. පස්ස පඤ්ඤත්තියා පඤ්ඤාපෙස්සති इति. තාන මේතං විජ්ජති. මෙන්න මෙහෙම දෙයක් විද්‍යමාන වෙනවා. දකින්න පුළුවන්. මොකද්ද? පස්ස පච්චියක් පස්ස පඤ්ඤත්තියක් පනෝ ගන්නවා කියන සිද්ධියක් විද්‍යමාන වෙනවා. මොනවා වුණත්ද? ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥාන ඇති කල්ලි පස්සපඤ්ඤත්තිය පනෝ ගන්නවා කියන සිද්ධියක් දකින්න පුළුවන්. පස්සපඤ්ඤත්තිය පඤ්ඤාපෙස්සති इति තානමේතං විජ්ජති. දැන් ගොඩක් අය මදුපිණ්ඩික සූත්‍රය ඔය කැලල කියවන්නේ. පළවෙනි කොටස කියලා ඒ ටික විතරයි කියන්නේ. දහම තියෙන්නේ ඊට පස්සේ. පළවෙනි එකේ පෙන්නන්නේ මේ සත්වයාට සසර යන සත්වයාට වෙන එක. ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥානේ පහළ වෙනවා. ඒ තුනේ එකතුව පස්සේ පස්සපච්චය වේදනා පස්සේ නිසා වේදනා යම් වේදේති තන් සංඥාන තේක හඳුනා ගන්නවා. යමක් හඳුනා ගනීද ඒක විතර්ක කරනවා. ඒ ප්‍රපංච බවට පත් වෙනවා. ඒ ලෝකෙට අයිති කෙනාට වෙනද ඒක ඊළඟට විස්තර කරන තැන දිනවා. ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥානේ ඇතිකල්ලි පස්සපඤ්ඤත්තිය පනව ගන්නවා කියන එකක් විද්දමන. පස්සපඤ්ඤත්තියක් තියෙනකොට මොකද වෙන්නේ? පස්සපඤ්ඤත්තින් සති වේදනාපඤ්ඤත්තින් පඤ්ඤාපෙස්සති තානමේතං විජ්ජති. සස්ස පඤ්ඤාත්තිය තියෙන කෙනාට වේදනා පඤ්ඤාත්තියකුත් පනව ගන්නවා කියන එක විද්‍යමානයි. වේදනා පඤ්ඤාත්තිය තියෙන කෙනාට පඤ්ඤා පඤ්ඤාත්තිය, පඤ්ඤා පඤ්ඤාත්තිය තියෙන කෙනාට විතක්ක පඤ්ඤාත්තිය, විතක්ක පඤ්ඤාත්තිය තියෙන කෙනාට ප්‍රපංච පඤ්ඤාත්තිය. අන්නවම දෙයක් විද්‍යමානයි දකින්න පුළුවන්. ඊළඟට කියනවා ඔන්න ඊළඟට තමයි ඔය හටගන්න හැටි. නිරෝධ වෙන හැටි ඊළඟට කියනවා. නිරෝධය තමයි චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති. ඉස්සලගේ සති කියලා. දැන් කියනවා අසති. එහෙම වුණත් එහෙම පස්සපඤ්ඤත්තියා පඤ්ඤා පෙස්සති इति පස්සපඤ්ඤත්තිය පනෝ ගන්නවා කියන එක නේතං තානං විජ්ජති. දකින්න බෑ. නේතං තානං විජ්ජති. විද්‍යමාන වෙන්නේ. ඇස නැත්තං, රූප නැත්තං, චක්කු විඥානි නැත්තං එහෙම පස්සපඤ්ඤත්තිය පනවනවා කියන එකක් විද්‍යමාන වෙන්නේ නැහැ. පස්සපඤ්ඤත්තිය විද්‍යමාන වුනේ නැත්තම් වේදනාපඤ්ඤත්තියක් විද්‍යමාන වෙන්නේ නැහැ. අහොම යනවා ප්‍රපංච විද්‍යමාන වෙන්නේ නැහැ. නේතං තානං විජ්ජති කියලා කියන්නේ. කාලි. දැන් ඔක සූත්‍රේ තියෙන එක. දැන් අපි තෝරගන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. බුද්ධ දේශනාව මේක. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් අපි හොයා ගන්න ඕන මොකද්ද මේ මාර්ගය හොයා ගන්න නම් මේක විමසන්න ඕන. ඒකට මොකද්ද මේ ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥාන ඇති කල්ලි පස්ස පඤ්ඤාත්තිය පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා. ඇස නැත්නම් රූප නැත්නම් චක්කු විඥාන නැත්නම් එහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ කියනවා. ඒකට මේ මොකක් ගැනද කියන්නේ කියන එක හොයන්න. කොයි වෙලාවෙද කොයි වෙලාවෙද මේ ඇහ නැත්තේ, රූප නැත්තේ, චක්කු විඥානේ නැත්තේ? එකක් අසිහියෙන් ඉන්නකොට, නිින්ද ගිහිල්ලා ඉන්නකොට, ඈ නැත්තම් නිරෝධ සමාපත්තිය ඉන්නකොට. ඒකත් මොනින් හොයන්න ඕනේ නේද? දැන් අපිට හිතෙන්නේ ඔහොම. හැබැයි මතක තියාගන්න ඔය කතාව මම ඇහැට කිව්වා වගේ කනටත් තියෙනවා නාසයටත් ඔයවා හයතම තියෙනවා. එතකොට මේ දැන් දැන් එක වෙලාවක් අපිට සිහිය නැති වෙලාවේ නින්ද ගියාමද දන්නේ නැහැ මේ බුදුහාමුදුරුවෝ මේ කියන්නේ මේ කතාව. අත්පඤ්ඤාත්තිය පනවන්නේ නැහැ කියන එක. එහෙමද නැත්තම් මේ දැකීම සිද්ධ වෙන මොහොත ගැනද මේ දේශනා කරන්නේ? දැකීම සිද්ධ වෙන මොහොතේ අවස්ථා දෙකක්. පුතත්ජනයට මොකද වෙන්නේ, ආර්යයන් වහන්සේට මොකද වෙන්නේ කියන එක. ප්‍රපංච දක්වා යන පුතත්ජනයගේ ඕක නොදන්න කෙනාගේ ආර්යයන් වහන්සේට අවිද්‍යාව දුරු වෙන මනසට එහෙම වෙන්නේ. ඒක තේරුම් ගන්න අනිත් සූත්‍රත් ඕන වෙනවා. මොකද ඇහැ රූපය කියන එක වෙන පැත්තකින් කියලා තියෙන එකයි ප්‍රත්‍ය ටික නේද? කලින් දවසෙත් මතක් කරානේ ප්‍රත්‍ය මොනවාද? අජ්‍යත්ත වේවයි බහිද්ද වේවයි ප්‍රත්‍ය වෙන්නේ. ඒවට ප්‍රත්‍ය වෙන්නේ මොනවාද? අජ්‍යත්තයතන බහිද්දයතන මොනවා නිසාද පවතින්නේ? හරි. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. අනේ ප්‍රත්‍ය ටිකක් පෙන්වලා තියෙනවා නේද? මතක අපි ගොඩාක් අහලා තියෙනවා ආහාර ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් කියන ටික නම් විස්තර කරනවා. විස්තර නොවන තැන තමයි අවිද්‍යා ප්‍රත්‍ය. එතන තමයි ලෝකෝත්තර දර්ශනේ තියෙන්නේ. දැන් ඇස අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියනවා නේද? රූප අවිද්‍යා ප්‍රත්‍ය.
ඒකත් අර මම මගේ කරගත්තාම නේද? ඉතින් ඒක අවිද්‍යාව කියන්නේ ඒක.
ඒ හොයන්න ඕන මෑ නේද? මම අවිද්‍යා ප්‍රත්‍යයෙන් කිව්වේ ඇයි? කියන්නේ. ඇස අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අය ධර්ම දේශනාව, බුද්ධ දේශනාව. ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කිව්වොත් ආයේ ඇසේ පටිච්ච සමුප්පන්න බවක් මේ පෙන්වන්නේ. මේ ඇතිකල්ලි නේද? අවිද්‍යාව ඇතිකල්ලි ඇස තියෙනවා. නේද? ප්‍රත්‍ය කියන්නේ ඒකනේ. ඉමස්මින් සති ඉදං හෝති. ඒ අනිත් පැත්ත මොකද්ද? ඉමස්මින් අසති. ඉදං නහෝති. අහෝති
නැති කල්ම.
එතකොට අවිද්‍යාව නම් ප්‍රත්‍ය
නැති කල්හි මේ නැති.
ඔව්. එතකොට අවිද්‍යාව තියෙනකොට ඇහැ තියෙනවා නම් අවිද්‍යාව නැත්නම් යදුන් නැත්නම් ඇහැ කියන එක තියෙන්න බෑ, උපදින්න බෑ. නෝකට කියනවා ඇහැයි පටිච්ච සමුප්පන්න බව කියලා. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං හෝති. ඒක කිව්වට අපිට තේරෙන්නේ නැහැ. හැබැයි මේක තමයි ධර්මතාවය. ඇහැ පටිච්ච සමුප්පන්නයි, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් ඇහැ. අවිද්‍යාව ඇති කල්ලි ඇහැ තියෙනවා. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් ඇහැ තියෙන්න පුළුවන්ද? බෑ. එහෙමනම් ප්‍රත්‍ය වෙනවා කියන්න බෑ. ප්‍රත්‍ය යෙදුන්නේ නැත්නම් ඵලය යෙදෙන්න බෑ. ඉමස්මින් අසති ඉදං නහෝති. ඇහැ පටිච්ච සමුප්පාදයි. අපට නොපෙනෙන එකක් තෝක. පටිච්චසමුප්පාදේ දැක්කොත් දහම දැක්කා වෙනවා. නේද? ඔව්. එහෙනම් ඔන්න නොපෙනෙන තැනක් තියෙනවා. අවිද්‍යාව පත්තෙන් ඇහැ කියලා දේශනා කරනවා. නේද? එහෙනම් අපේ ඇහැ තියෙන්න ඕන අවිද්‍යාව තියෙනකම්. නේද? දහම තමයි. අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් එහෙම ඇහැ ඇහැ නැති වෙන්න ඕන. හැබැයි ඒක දැන් කොහොමද තේරුම් කරන්නේ? මම අතනයි දැන් ප්‍රඥාව කියන එක ඕන නැන්නේ. අපිට හිතා ගන්න අමාරුයි නේද? ඔන්න දැන් බලන්න අර මදුකින්දික සූත්‍රයට ගලපලා. ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි කියනකොට මේ අවිද්‍යාව යෙදිලානේ. චක්කුස්මින් අසති රූපේ අසති කියලා කතාවකුත් කියනවා. එතකොට ගන්න එනවා අර ඒව උපදින්න ප්‍රත්‍යය යෙදිලා නැහැ. එතන අවිද්‍යාව යෙදිලා නැහැ. එතකොට ඇහැ තියෙන්නත් බෑ, රූප තියෙන්නත් බෑ. හැබැයි මේක අපි දන්න ටිකට හිතා ගන්නත් බැරි වෙන්න පුළුවන්. ඒක තමයි අපි දන්න දෙයට ගලපන්න ගියාට දහම පේන්නේ නැහැ. අපි දන්න ටික ලෝකෙට ඇත්ත. ආර්ය දර්ශනයේදී අපි දන්න ටික බොරු වෙනවා කිව්වේ. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපානේ. හොඳ දැන් පේනවාද අපි නොදන්න දෙයක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඒක තමයි පුබ්බේ අනනුසුතේසු ධම්මේ සුපිර නොයසු විරු ධමක්
කියන්නේ. ලෝකයට ඇත්තදී
ඔව්. දැන් අපි තාම ලෝකෙට ඇත්තදී දන්නේ. දැන් අපිට හිතා ගන්න බෑ මොකද්ද මේ ඇහැ නැත්ති රූප නැත්ති. මතක තියාගන්න මේ දේශනා කරන්නේ දැකීම සිද්ධ වෙන මොහොත. ඒ මොහොතේදී අවිද්‍යාව තියෙන මනසට වෙන්නේ මොකද්ද? අවිද්‍යාව යෙදෙන්නේ නැති මනසට වෙන්නේ මොකද්ද? තියෙන එක. දැන් අපිට අවිද්‍යාවේ ඉන්නකන් ඕක තේරෙන්නේ. හරි. ඒ කියන්නේ හේ පටිච්ච සමුප්පන්න බව දැකලා නැහැ. රූපේ පටිච්ච සමුප්පන්න බව දැකලා නැහැ. තව විදිහකට කිව්වොත් දහම දැක්ලා නැහැ. පටිච්ච සමුප්පාදේ දැක්කොත් දහම දැක්කා වෙනවනේ.
අමෙතන මේ බුදුන් දැකලා.
ඔව්. බුදුන් දකින්න නම් ඉතින් ඒ ධහම දකින්න ඕන. ධහම දකින්න නම් පටිච්චසමුප්පාදේ දකින්න ඕන. ඒකට අපි ඒක පාඩම් කරගෙන කිව්වට දැක්ම වෙලා නැහැ.
ඔව් ප්‍රායෝගිකව.
ප්‍රායෝගිකව වෙලා නැහැ.
මෙහෙමයි ඉතින් ඇත්තටම දැන් විවේකී කියන එකත් මේ පැවිදි ජීවිතය ඉතාම අවශ්‍යයි. ඒකට අර ඉන්න යුත්තේ ඒව කරගන්න.
ඒක ටික අවශ්‍යයි. ඒව අවශ්‍ය නැතුව නෙවෙයි. බැයි ඒවා ටික තිබුණාට මේක හම්බ වෙන්නේ නැහැ. දහම ඇහිලා නුවණින් විමසුවේ නැත්තම්. ඒ කියන්නේ සෝවන් වෙන්න අවශ්‍ය මොකද්ද? සද්ධර්ම ශ්‍රවණය.
සද්ධර්ම ශ්‍රවණය. ඕ ඒක.
පළවෙනි දේ
ඒක. මාර්ගය තියෙනවනේ
නිවනට යන්න. නෑ නෑ සෝවන් වෙන්න අනිවාර්යෙන් ওই ටික.
සද්ධර්ම ශ්‍රවණය.
සද්ධර්ම ශ්‍රවණය වෙන්නම ඕන. ඊළඟට යෝනි සෝවනිසකාරේ එන්නම ඕන. ඔය දෙක ආවොත් විතරයි ඉතුරු තියෙන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාවට එන්නේ. ඔය ටිකෙන් තොරව ඒක වෙන්න බෑ. තත් සද්ධර්ම ශ්‍රවණය අපිට දැන් සූත්‍ර වලින් තමයි ගන්න තියෙන්නේ. හරි. ඒකට ඒක තේරුම් ගන්නකොට තමයි යෝනිසෝ මනසිකාරය කරන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ හටගත්තේ කොහොමද කියන එක. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන එකමයි. රූපේ සමුදේ මොකද්ද? දැන් අපිට රූප දෙකක් හම්බ වුණා. ඇහැයි රූපේ. අපි දැන් ගහ දකිනකොට ඇහත් හටගත්තා, ගහකුත් හටගත්තා. රූප දෙකයි. ඇහැ අජ්ජත් රූපේ, ගහ බහිද්ද රූපේ. නේද? අජ්ජත් කයයි බහිද්ද කයයි. ඔන්න ඔක ඉති රූපං. රූපේ කියන්නේ මෙන්න මේකයි. දැන් ඉති රූපස්ස සමුදයකට තාම ගියේ නැහැ. ඒ කියන්නේ කායනුපස්සනාව වඩන්න පටන් ගත්තේ නැහැ. කායේ කායනුපස්සී විහෙරති වෙන්න නම් සමුදය ධම්මානුපස්සී. වා කායස්මින් විහෙරති වෙන්න ඕනේ. අපි ඵලය දැක්ක මිසක් සමුදය දැක්කේ නැහැ. එතකොට කායනුපස්සනාව වඩන්න නම් දැන් අජ්ජත් කය ඇහැ අපේ ඇහැ බහිද්ද කය අර ගහ. ඔය දෙකේ නම්
හේතුව දකින්න ආ දැක්ක ගහ ඇදිච්ච විදිය දැක්කේ.
ඔව්. ඇහත් දැක්ක ඇහැදිච්ච හරි දැක්ක නෑ. අධ්‍යප්තකය ඇහැ, බහිද්දකය ගහ. එතකොට ඉති රූපං කියන මට්ටම ඕක. ඒ ලෝකයේ රූප කියලා පිළිගන්න මට්ටම. දැන් දහමන් නොදන්න කෙනත් ඔය දෙක රූප කියලා දන්නවනේ. බුදු දහම අහලා තිබුණත් නැතත් ඇහැ රූපයක්ද නැද්ද ඇහුවොත් රූපයක්, ගහ රූපයක්ද නැද්ද ඇහුවොත් රූපයක් නේද? ඊළඟට තමයි දහම අහපු කෙනාට වැඩේ තියෙන්නේ. ඒක පටන් ගන්නේ සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. හටගත්තේ කොහොමද කියලා හොයා ගන්න ඕන. හරි. දැන් අපි ගහ හටගත්තු හැටි බලමු. කොහොමද ගහ හටගත්තේ? අහේ. සාමාන්‍ය හොනේ විදියට වන්න මේ කොළ දොඩක් තියෙනවා, අතු පිරිති තියෙනවා, කන්දක් තියෙනවා, මුල් තියෙනවා, ওই ටිකේ එකතුවට නේද ගහ තියෙන්නේ. අන්තර ටිකක් හිතුවත් ඔක ඒ ගහට ඇටයක් පැලවිලා බීජයකින් මේ ගහ හැදුණා. පොර වතුර අරගෙන ඒකත් හරි.
ඒකට හේතු ප්‍රත්‍යක් වෙනවා ඉතින් ගහ
හැදුණා. ඔව්. දැන් ඒවා හේතු ප්‍රත්‍ය තමයි ඔය හොයන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඊළඟට දහමට ගලපන්න ඕන. ඒ හොයපු හේතු ප්‍රත්‍ය එහෙමද බුදුහාඳුරෝ හොයන්න කියලා තියෙන්නේ. සමුදය හොයන්න කියලා තියෙන්නේ බාහිරෙන්ද Taman තුලින්ද? Taman තුලින්. දැන් ඔය සමුදය කියපු සමුදය කොහෙද තියෙන්නේ? ඔය කියපු ගහ හැදුන සමුදය? වතුර පොර කොහෙද තියෙන්නේ? එළියෙන්නේ. අතුරිති දී මේ මේ කොළ අරවා මේ කොහෙද තියෙන්නේ? බාහිරෙන්. ඒකට අපි සමුදය හෙව්වට තාම දහමට ආරෙ නැහැ. ඔය හෙව්ව සමුදය ලෝකෙට ආйти සමුදය. මේ බාසුන් නැහැ කෙනෙක්ගෙන් අහුවත් ඕක කියනවා. නේද? බුදුදහමක් අහලා තියෙන්න ඕන නැහැ. එතකොට මේ පෙරණැසු විරුදහම නෙමෙයි ලෝකයා දන්න දහම. දැන් අපි යන්න ඕන බුදුදහම. බුදුදහමට යන්න නම් සමුදය කොහෙන්ද හොයන්න ඕන? තමා තුලින්. දැන් ඔන්න බලන්න අර ගහේ සමුදය කොහොමද? තමා තුලින් හොයන්න ඕන. දැන් අපි කොහොමද එතන ගහක් තියනවා කියලා දැනගත්තේ? මේ මොහොතේ දැනගත්තේ කොහොමද? දැන් වැඩ දෙකක් වුණා. ඇහෙන් දකින්නත් ඕන, හිතෙන් හිතන්නත් ඕන. ඔය දෙක නොවුණා නම් අපි එතන ගහක් දකිනවා කියලා දැනගන්නේ. ඇහෙන් දැක්කේ නැත්නම් දැනගනීද? නෑ. දැකපු දේ ගැන හිතුවේ නැත්නම් ඒත් දැනගන්නේ නෑ. නේද? පැහැදිලිද? එතකොට අපේ පැත්තේ ආයතන දෙකක් වැඩ කළා. ඔය ආයතන වැඩ කළේ නැත්නම් අපට උක උපදින්නේ නැහැ. නේද? ඒකත් සමුදයක් නේද එතකොට? ඇහැයි හිතත්. ඇහැයි හිතයි කොහෙද තියෙන්නේ? එළියට Taman ළඟ. Taman ළඟ. මොන දාන් සමුදේ Taman තුලින් හොයන්න පටන් ගන්නවා ඔය. ඔය පටන් ගැනීම විතරයි ඈ. දහමට ටිකක් හිටු වෙනවා. එතකොට අපිට පේනවා මේ චක්කායතනයයි මන ආයතනයයි වැඩ කරපු හින්දා තමයි අතන ගහක් තියෙනවා කියලා දැනගත්තේ. ඔව්. ඇයි හිතයි සිංහලෙන් කිව්වා. නේද? පාලියෙන් කියව චක්කායතනයයි මන ආයතනයයි. ඊළඟට බලන්න දැන් ඇහැට කරන්න පුළුවන් මොකද්ද? හිතට කරන්න පුළුවන් මොකද්ද? කියන එක හොයන්න පුළුවන්. ඇහැට පුළුවන් දකින්න. හිතට පුළුවන් හිතන්න. විතරඩ දෙයක් කරන්න බෑ ඒගොල්ලන්ට. නේද?
කෙනෙක්ට එතකොට ඉතින් ඒකත් නිත්‍යයි කියලා හිතන්නේ නැතුව අනිත්‍යයි කියලා හිතන්නේ.
එතෙන්ට අපි එමු දැන්. ඔව් දැන් ඉස්සෙල්ලා මේකේ සමුදය හොයාගෙන යන්න ඕනේ. ඒක තමයි සතිපට්ඨාන. සතිපට්ඨානෙ පටන් ගන්න දැන් කය අජ්ජත්ත කයයි බහිද්ද කයයි හොයාගත්තාන් දැන් බහිද්ද කයේ දැන් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති තැනට යන්න ඕනේනේ. ඒ කියන්නේ බුද්ධ දේශනාව. එතකොට අපි දේශනාවට අනුව හොයන්න ඕනේ. එතකොට දැන් ගහේ සමුදය අපි ගහ කොටස් කරලා බැලුවට හම්බ වෙන සමුදය නෙවෙයිනේ. නේද? ගහ හැදුන හැටි බාහිරෙන් හොයන සමුදයක් නෙමෙයි. Taman තුලින් සමුදය කියන්නේ ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා කියන තැනනේ ගහ හම්බුනේ. ඊළඟට බලන්න ඇහෙන් දැක්කා කියන එක මොකද්ද? හිතෙන් හිතුවා කියන එක මොකද්ද? ඇහෙන් දැක්කා කියන එක මොකද්ද? දැන් ඇත්තටම ඇහි වෙන්නේ මොකද්ද? ඇහි කාචයක් තියෙනවා. ඇහ ඇතුලේ ප්‍රතිබිම්බයක් හැදෙනවා නේද? පරණ සතහනක් උපදිනවා. අන්තිය හිතලා කියන්න ඊළඟට හිතනේ වැඩ කරන්නේ. දැකපු දේ ගැන හිතනවනේ නේද? හිතට පේන්නේ එළියේ තියෙන ගහද ඇහ හදලා දීපු ප්‍රතිබිම්බද? හොඳට හිතලා කියන්න ඕන ඕකේ. මේ පරීක්ෂණය තමන් කරන්න ඕන. ඇහෙන් පස්සේ හිත වැඩ කරනවනේ. හිත මොකක් දිහා බලාගෙනද හිතන්නේ? ඇහෙන් උපද්දපු එක දිහා නේද බලන්නේ? බැරි වෙලා ඇහැ පේන්නේ නැති වුණා නම් සුද බැඳිලා තිබුණා නම් එහෙම ඇහැ පේන්නේ නැහැ කියමුකෝ.
පැරණි ගත්තු රූප
හිතේ තියෙන. ඔව් දැන් මේ මොහොතේ සිද්ධිය. දැන් ඇහැ වැඩ කළා කියන්නේ ඇහැ ඇතුලේ රූපේ හැදුණා. ප්‍රතිබිම්බේ හැදුවා. එතකොට ඒ ප්‍රතිබිම්බේ නේද හිතට අරමුණු වෙන්නේ. හිත ඇත්තටම බලන්නේ ඇහැ හදලා දීපු එක දිහා නේද? හිතට බෑ කවදාවත් ඇහැ නැතුව එළියට ගිහින් බලලා ඉන්න. ඒ කියන්නේ අපිට දැන් ඇහැ දෙනුන් නැති වුණා නම් අපිට අතන ගහක් තියනවා කියලා හිතට දැනගන්න බෑ. ඒක ඇහෙන් අරන් දීපු එක ගැනමයි හිත කල්පනා කරන්නේ. හරි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕන. දැන් ආයතන පිරිසිඳ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේද? ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ. එතකොට දැන් ඇහැට පුළුවන් ප්‍රතිබිම්බයක් හදලා දෙන්න හිත ඒ ප්‍රතිබිම්බෙ දිහා බලාගෙන කල්පනා කරනවා. දැන් මේ ප්‍රතිබිම්බය කියන එක තේරුම් ගන්න අපි චිත්‍රපටියක් බලනවා වගේ. දැකලා ඇති නේද ප්‍රොජෙක්ට් එකකින් ප්‍රොජෙක්ට් කරනවා. එතකොට ඇහි තියෙන කාචෙන් ඇහැ ඇතුළට දැන් ප්‍රොජෙක්ට් කරලා තියෙනවා. දැන් අපි ඒ චිත්‍රය දිහා තමයි මේ හිත බලන්නේ. හරි. චිත්‍රපටියක් බලනවා වගේ. මේ චිත්‍රයක් දිහා බලන්න. තතේ චිත්‍රයේ තියෙන්නේ මොනවද කියලා දැන් චිත්‍රපටිය බලනකොට අපි කියනවානේ මෙන්න දිය ඇල්ලක් මෙන්න කවුරු හරි ඉන්නවා ඔහම ඔහම කියනවානේ. හරි චිත්‍රපටිය බලගෙන. එතකොට මෙන්න මේ ඇහෙන් හදපු ඒ වර්ණ සටහන දිහා බලාගෙන හිත කියන ඔන්නෝකේ මේවා තියෙනවා කියලා. ඒ ටික තමයි අපි හිතනවා කියන එක. හරි ඇහැ උපද්දලා දීපු දෙයට අනුව හිතනවා. දැන් හිතන්න අපේ ඇහැ බැරි වෙලාවත් දැන් සමහර සත්තුන්ට පේන්නේ කළු සුදු විතරයි. එතකොට එයාට හිතන්න පුළුවන් අර කළු සුදු චිත්‍රය දිහා බලාගෙන. නේ? අපි ඔය ගහේ කොළපාට කොළපාටයි කිව්වට එයාට කොළපාටක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් අපේ වර්ණාන්දතාවයේ තියෙන කොළපාට පේන්නේ නැති ඇහැක් තියෙන කෙනාට කොළපාට උපදින්නේ නැහැ. මොකද ඇහැට බෑ ඒක උපදින්න. පැහැදිලිද? එතකොට ඇහැ උපද්දන සතහන දිහා බලාගෙන විතරයි හිතට කල්පනා කරන්න පුළුවන්. ඇහෙන් දැක්කා කියලා දැනගන්නේ තේරම ඇහි හැකියාව අනුව උපද්දපු ටික දිහා බලාගෙන හිත කල්පනා කරනවා. දැන් බලන්න අපි දැන් අතන ගහක් තියෙනවා කියලා දැනගත්තේ ඇහෙන් චිත්‍රයක් හදලා දුන්නා. ඒ චිත්‍රේ නිකන් ගහක වගේ සතහනක් තියෙනවා. ඒක දිහා හිත බලලා ඔය පේන්නේ ගහක් කිව්වා නේද? එහෙම නැත් දැනගත්තේ. එහෙන් දැක්කා හිතෙන් හිතුවා. ඔව්. දැන් මං අර උපමාවක් කිව්වා නේද? වතුරට එදෙන බල්ලා. එයාට හිතෙනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒකනේ වතුරට බුරන්නේ. එයාගේ වැඩ කළේ මොන ආයතනද? වතුරට එදෙනකොට මොන ආයතනද වැඩ කරන්නේ? ඇහැයි සිතයි. ඔය ආයතන දෙකමයි. අපේ වැඩ කරපු ආයතන දෙකමයි. චක්ක ආයතනයි මන ආයතනයි. එතකොට යාගි චක්ක ආයතනෙන් බල්ලගේ ඇහැ ඇතුලේ හැදෙනවනි චිත්‍රය. හා අර ප්‍රොජෙක්ට් වෙනවනි. ඒකේ බල්ලෙක්ගේ වගේ හැඩයක් තියනවද නැද්ද? තියෙනවා. නේද? හොඳ දකින්න පුළුවන් නැහැ. පුළුවන් ඇහැක් නම් එහෙම වෙන්න ඕන. බල්ලෙක්ගේ වගේ හැඩයක් හැදෙනවා. ඊළඟට බල්ලගේ හිත බලන්නේ එළියේ තියෙන එකද ඇහැ උපද්දපු දේද? දේද? ඇහැ උපද්දපු දේ. එතකොට යාට හිතෙනවා හම් පෙන්නේ බල්ලෙක්. නේද? ඊළඟට මොකද හිතන්නේ? ඒ පේන බල්ලා ඉන්නේ වතුරේ.
ඒතෙල
අපි ඔව් බල්ලා රැවටිලා කියනවා. අපිත් ඔය විදිහටම ඇහැයි හිතයි යොදාගෙන අතන ගහක් තියනවා කියනවා. නෑ. බල්ලා රැවටිලා කියනවා අපි රැවටිලා නෑ කියනවා. දෙන්නම ගලේ එකම වෙදේ. බල්ලා රැවටිලා කියන්න නුවණ තියෙනවා. අපි රැවටිලා කියන්න නුවණ නැහැ. හරි ඒ කතාව. අපි හිතන්නේ අපි හරි බල්ලා රැවටිලා. දෙන්නම කරලා තියෙන්නේ නම් ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා. ඈ? එකම දේ යන්නවකයි අපිට අපි ඉන්න මුලාව අපිට පේන්නේ. ඒ උපමා ගන්න ඒකයි. ඒකත් හොඳයි උදාහරණයක් ගන්න. මේ උපමා උදව් වෙන අපිට.
ඔව්.
බල්ලත් බුරලා බුරලා ළමයිගේ ඉඳලා පණින්නත් පුළුවන් තරහ වැඩි
වුණා.
බුරනවා පේනවනේ. මන්නේ මට බුරනවා කියලා හිතාගෙන
තියද්ද.
නපුරු බල්ලෙක් නම් එහෙම ඈ ඌවෙලවන්න පණින්න ඉඳට. ඒ වගේ වැඩක් තමයි අර දරුවට උනේ. දැන් ඒ උපමා දෙකම ගන්නකෝ. වැණියන් වහන්සේ කියපු එක දැන් දරුවල ඉඳට පෙන්නේ ඇයි? තරහාරන්ද ඇලුම් කරලාද? ඇලුම් කරලා. යාළුවා. අන්න තව බබෙක් ඉන්නා යාළුවෙක්. ඒකට තමයි අපි රාගසිත කියන්නේ. ඇලීම. බල්ලා බුරන්නේ ඇයි? තරහාරන් ද්වේෂසිත. එතකොට ඇලීමේ තියෙන රාගානුසය, ගැටීමේ තියෙන කටිගානුසය, දේශය. හරි. දැන් ඒ දෙන්නට ඇලීමයි ගැටීමයි ආවේ. බබාට ඇලීම ආවා, බල්ලට ගැටීම ආවා. නේද? දෙකම තණ්හා.
දෙකම තණ්හා.
එක්කෙනෙක් තණ්හා හින්ද ජීවිතේ නැති කළා, අනිත් එක්කෙනා තරහ ගත්තා. දැන් ඇලෙන හරි ගැතෙන හරි එක තණ්හා. ඔක වැරදි කියලා පේනවනේ. දෙන්නම දුකටපත් වුණානේ. හැබැයි අපිට නොපෙනෙන පැත්තකුත් තියෙනවා තමයි. මේ අපිට දරුගගේ බල්ලගේ දුකටපත් වුණා කියන එක පේනවා. හරි. හැබැයි ඒ දෙකේ පේන්නේ දේශය හින්දා දුකටපත් වුන එකයි, ලෝභය රාගය හින්දා දුකටපත් වුන එකයි තමයි පේන්නේ. අතනින් එහාට දෙයක් බුදුහාමුදුරුව පෙන්නලා දෙනවා. ඒක තමයි මෝහය කියන එක. ඒ දෙන්නගෙම මෝහය මත නේද ওই දෙකම ආවේ. බබා හිතුවා තව බබෙක් ඉන්නවා, බල්ලා හිතුවා තව බල්ලෙක් වත්පේ.
අම්මා
පොඩ්ඩක් පැත්තට දියනවා. අම්මා ළඟට අපි එමු ඊළඟට. දැන් මේ දෙන්නම ඇලීම හරි ගැටීම හරි ආවේ මෝහයෙන් දකින දේ එළියේ තියනවා කියලා හිතපු හින්දා නේද? නේද? දකින දේ එළියේ තියනවා. ඒක මෝහය නේද? ඒ කියන්නේ බාහිර රූපයක් පැනෙව්වේ මෝහය මත නේද? ඇත්තටම ඒගොල්ලෝ දැක්කේ හිතේ හදපු එක නේද? දෙන්නම දැක්කා. දැක්කේ එළියේ තියෙන එක නෙවෙයි. හිතේ හදපු එක. හිතේ හදපු එක හදන්න උදව් වුණේ ඇහැ උපද්දලා දීපු එක. නේද? ඇහෙන් දීපු චිත්‍රය උදව් වුණා හිතන්න. හිතෙන් කිව්වා බබෙක් කිව්වා බල්ලෙක් කිව්වා. එතන මෝහය නෙවෙයි. මෝහය තියෙන්නේ ඒ දැනගත්තු දේ තියෙන්නේ එළියේ. හිතේ නෙවෙයි එළියේ. එළියේ තියෙනවා කියනකොට සතර මහා ධාතු කරලා බාරගත්තා. රූපයක් කරලා බාරගත්තා. ඔන්නයි රූපයක් කරලා බාර ගැනීමට කියන රූප උපාදානය කියලා. ලම් බබා බබෙක්ව උපාදාන කළා, බල්ලා බල්ලෙක්ව උපාදාන කළා. රූපයක් නේ. එදෙන්න ටිකක් ඉගෙනගෙන තිබුණා නම් කියයි ඒ රූපේ සතර මහා ධාතු කියලා. නේ. බල්ලා කියයි අන්න සතර මහා ධාතුෙන් හැදිච්ච බල්ලෙක් කියලා. බබා කියයි අන්න සතර මහා ධාතුෙන් හැදිච්ච බබෙක් කියලා. හැබැයි මේ දෙකම කියන්නේ මුලාව මත ඉඳගෙන නේද? ඔන්න ඔකයි අපිට වැදගත් වෙන්නේ. මේක අවිද්‍යාවෙන් කරපු සංඛාරය. තේරෙනවද? ඒ නිසා රූපයක් උපාදාන වුණා. දැන් ඔන්න ඔතනයි. දැන් ඒගොල්ලෝ රූපේ බාහිරේ පැනෙව්වේ නැත්තම්. දැන් බාහිරේ රූපේ පැනෙව්වේ අවිද්‍යාව මත කියලා පේනවනේ. නොදන්නකම මතනේ, නොදන්නකම මතනේ. ඇත්ත නොදන්නකම මතනේ. ලින්දේ පැනෙව්වි. නේ. අන්න ඒක තමයි අවිද්‍යාව ප්‍රත්‍ය වේලා සංඛාර කළා කියන්නේ. තේන. ඒ දෙන්නගෙන අවිද්‍යාව මත නේද එළිය රූපේ බාරගත්තේ. රූප උපාදානයක් කළේ අවිද්‍යාව මත. දැන් ඒක අපිට ඒ දෙන්නට කියා දෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පෙන්නන අපිත් ඉන්නවා ওই මුලාවේ. අපි ගහක් කියලා එළියේ බාර ගන්නකොට ගහක් කියන රූපේ උපාදාන කරලා. අපේ උනේත් ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා. ඕක අපිට වෙන්නේ නැහැ වෙහිලා. හරි. ඇහෙන් දැක්කා කියන්නේ ඇහැ චිත්‍රයක් උපද්දලා දුන්නා. හිතෙන් හිතුවා කියන්නේ හිත ඇතුලේ දෙයක් උපද්දලා හිත දැනගත්තා.
දැන් ඒ ගහ මැරිලා කොහෙරි නැතුණා කර ගහගෙන හිතුන.
දැන් අපි දැන්
පාරක්
කරගන්න
තමයි.
ඔව් දැන් ඒක ගහන්නේ
නැහැ
නේ මේ කියන්නේ හරි ගැඹුරු තැන. දැන් ගහ අතන තියනවා කියනකොට අපි අල්ලගෙනද නැද්ද? අල්ලගෙන තියනවා කියලා අරන්නේ. ඔව්. ඒක හරියට අර බබා තව බබෙක් ඉන්නවා කිව්වා වගේ නේද? බල්ලා තව බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ නේද? එතන තේරුම් ගන්න ඕන ඕකමයි රූප උපාදාන. අතන රූපය සතර මහා ධාතු තියනවා කියනකොටම රූප උපාදානය කරනවා. ඒ කියන්නේ ඒක මම තව විදිහට කියන්න. එහෙන් දැකපු එක අල්ලලා බලන්න පුළුවන් කියනකොට රූපේ උපාදාන කරනවා. ඒ අර දෙන්නටම හිතුවේ අල්ලලා බලන්න පුළුවන් රූපයක් තියනවා කියලානේ. දැන් ළමයා ළින්දට පැන්නේ ඒ බබාව අල්ලන්න.
බල්ලා දැන්නේ හපන්න.
ඔව්. දැන් ඒ රූපේ
දරුවෙක් ගත්තත් ඔය තිබියන්නේ දරුවෙක් පේනවා කියන දැනත් ඔතනදී. එතකොට ඇහි හට ගැනීමම කියන්නේ එතනම තමයි.
එතෙන්ට එන්න ඕන. දැන් මම මේ පටන් ගත්තේ ඇහැ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක අපි තේරුම් ගන්නවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි මුලාවේ ඉන්නකම් දැන් ගහ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒක බුදු කෙනෙක් පෙන්වලා දෙනවා. ඔව්. වහීද සදයි. ඔව්. ඒ රාගසිතක් ඇතිවීමම නෙමෙයි. මැනේ නම් කරපු. අර කුඩ තියන නේද? දැන් බලන්න මේ අපි ඒකම තව පොඩ්ඩක් එහාට යන තාක් යව. දැන් ගහ හැදිලා තියෙන්නේ ඔය කොළ පොතු කඳ මුල් අරව මේවෙන් කිව්වා වගේ. ඒකේ තවමත් තමත් තමයි ගහ හැදිලා තියෙන්නේ පතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ. හැබැයි ගහ හැදුණා පඨවි ආපෝ තේජෝ වායෝ අපි කොහේ තියෙනවා කියලාද හිතන්නේ? අපි තුලද ගහ තියෙන තැනද? ගහ තියෙන තැන. ඔව්. ඒ කියන්නේ ඇල්ලුවත් ගහේ පඨවිය අල්ලන්න පුළුවන් කියලානේ හිතන්නේ. නේද? එතකොට ඒ සමුදේ හොයලා තියෙන්නේ Taman තුලින්ද බාහිරින්ද? බාහිරින්. එතකොට ඒක තේරුම් ගන්න ඒක පූර්ව ප්‍රතිපදාව මිසක් ආර්ය ප්‍රතිපදාව නෙවෙයි. ආර්ය ප්‍රතිපදාවට එන්න නම් සමුදේ Taman තුලින් දකින්න ඕන. Taman තුලින් දකින්න නම් හැමතිස්සෙම ආයතන පැත්තෙන් සමුදේ දකින්න ඕන. එතකොට ආයතන පැත්ත අපි අඳුර ගන්න ඕන එහෙන් දැක්ක හිතෙන් හිතුවා. ඊළඟට බලන්න ඕන ඇහෙන් දැකීම කියන්නේ මොකද්ද? ඇහැ වර්ණ සතහනක් හදලා දුන්නා. ඇහැට අරමුණු වෙන්නේ වර්ණ විතරයි නේද? බැරි වෙලාවත් ශබ්ද එහෙම අහන්න පුළුවන්ද ඇහැට? දැ. ගන්ධ සුවඳ දැනගන්න ඇහැට පුළුවන්. දැ. ඇහැට ගන්න පුළුවන් එකම දේ වර්ණ. ගහේ තියෙන තද ගතිය ගන්න පුළුවන්ද ඇහැට? ඒත් දැන් ඒක කොහෙන්ද ගන්නේ? කාය ආයතන අතින් ඇල්ලුවා. තද ගතිය සීතල ගතිය ගන්න පුළුවන් කාය ආයතන. ඇහැට ගන්න බෑ. එතකොට ඇහැට